මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි.
ආජීවශ්‍රමික ශීලය සමාදන් වෙන්න නමස්කාරය කියන්න. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. තුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. සරණ ගමනං සම්පූර්ණං. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පිසුනා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සම්පප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නිච්ඡාජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් ආජීවට්ඨමක සීලං ධම්මං සාධුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා. සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං භදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස. දානං ච පේය වංජං ච අර්ථ චර්යා ච යායිධ. සමානත්තතා ච ධම්මේසු තත්ථ තත්ථ යථාරහං. ඒතේඛෝ සංඝා ලෝකේ රථස්සානීව යායතෝ. ඒතේ ච සංඝානාසුන මාතා පුත්තකාරණා. ලබේත මානං පූජං වා පිතා වා පුත්තකාරණා. යස්මාච සංඝා ඒතේ සමවෙක්ඛන්ති පණ්ඩිතා. තස්මා මහත්තං පප්පොන්ති පාසං සාච භවන්ති තේති.
සදහවත් පින්වතුනි,
දුරුත පෝය දවස ව්‍යවහාර වර්ෂ ක්‍රමයට අනුව අවුරුද්දක පළමිනි පෝය දවසයි. අවුරුද්දක් ආරම්භ වෙනකොට හැම කෙනෙක්ම වගේ තම තමන්ගේ අනාගත දියුණුව ප්‍රගතිය ඉදිරි ගමන ගැන හිත යොදනවා. තිලෝගුරු බුදුරජාණන් වහන්සේත් පුද්ගලයාගේ සහ සමාජයේ ඉදිරි ගමනට ප්‍රගතියට හේතු වන වටිනා කාරණා හතරක් කරුණු හතරක් දක්වා වදාළ ගාථා කීපයකදී අද අපි මාතෘකා හැටියට ගත්තේ. ගමන් කරන රථයක කඩයණේ උපකාර වෙන්න වගේ සමාජයේ ප්‍රගතියට උපකාර වෙන ධර්ම හතරක් තමයි බුදුරජාන් වහන්සේ මේ ගාථා තුලින් ඉදිරිපත් කරන්නේ. දානංච පෙය්‍ය වජ්ජංච අත්ථචර්යාච යායිද සමානත්තතාච ධම්මේසු තත්ථ තත්ථ යථාරහං. දානීය දීම දන් දීම කියන එක කවුරුත් දන්නව. පෙය්‍ය වජ්ජ කියලා කියන්නේ ප්‍රිය වචනය. එතකොට දානීය ප්‍රිය වචනය. ඊළඟට අර්ථචර්යාව. අර්ථචර්යාව කියලා කියන්නේ අනුන්ගේ යහපත සඳහා ක්‍රියා කිරීම. දැන් මේ කාලේ පරාර්ථචර්යාව කියලා දෙන්නේ ඒකයි අර්ථචර්යා. ඊළඟට සමානත්තතාච ධම්මේසු තත්ථ තත්ථ යථාරහං. එතන ටිකක් අමුතු විදිහට එතන ප්‍රකාශ කරන්නේ ඒ අවස්ථානුකූල ඒ හේතන් නිසුදුසු පරිදි සමානාත්මතාව. ඒකයි හතරවෙනි කාරණේ. සමානත්තතාච ධම්මේසු තත්ථ තත්ථ යථාරහං. ඊළඟට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒතේකෝ සංඝහා ලෝකේ රතස්ස ආනීව යායතෝ. මේ සංග්‍රහ වස්තු හතර ලෝකයට ගමන් කරන රථයකට කඩෑණිය වගේ උපකාර වෙනවා කියන එකයි ඊළඟට ප්‍රකාශ කරන්නේ. ඊළඟට වදාලා ඒතේච සංඝානාස්සු මේ සංග්‍රහ වස්තු නැතිනම් න මාතා පුත්ත කාරණා ලබෙත මානං පූජං වා පිතාවා පුත්ත කාරණා මවෙක් පුත්‍රයා නිසා පුත්‍රයාගෙන් ගරු බුහුමන් පූජා ආදිය ලබන්නේ නැත. එසේම පියෙක් පුතාගෙන් ගරු බුහුමන් ආදිය ලබන්නේ නැත. පූජාවන් ලබන්නේ නැත. ඊළඟට ප්‍රකාශ කරන යස්මාච සංඝායේතේ සමවෙක්ඛන්ති පණ්ඩිතා යම් හේතුවකින් පණ්ඩිතයෝ නුවණැත්තෝ මේ සංග්‍රහ වස්තු නුවණින් සලකා වටහා ගනිද්ද තස්මා මහත්තං කප්පොන්ති. ඒ නිසා ඒ හේතු කොටගෙන වුන් මහත් බවට විපුල බවට උසස් බවට පත් වෙනවා. පාසංසාච භවන්තිතේ ප්‍රශංසනීය වෙනවා. මොනවායි එතකොට මේ ගාථාවල අදහස? දැන් එතකොට අපි මේ මෙතන කියාපු මේ සමහර කාරණා දැනට බොහෝ දිනාට ප්‍රකටයි. දානීය කියන එක අපි කවුරුත් අපට කනට හුරුයි, කවුරුත් දන්නවා. ඉතින් මෙතන දීමනාව කියන එක තුල දෙපැත්තක් තිබෙනවා. දැන් ඒක සාමාන්‍යයෙන් දානීය දීමනාව කියලා කියනකොට අතින් අතට මාරු කිරීමක් වගේ හැඟෙන්නේ. නමුත් දානියට යටින් යම් යම් ආකල්පමය වෙනසක් තිබෙනවා. දැන් මේ දීමනාව කෙරෙන්නේ දැන් යම් යම් අයගේ ඇතම් කෙනෙක් අවස්ථානුකූලව තමන්ගේ අගහිඟකම් නිසා යමක් ඉල්ලගෙන එනවා. ඒ අවස්ථාවේ සුළු නමුත් ඒ උවමනාව පිරිමැසීම ඒ තැනැත්තාට තියෙන විශාල සහනයක්. අන්න ඒ බඳු අවස්ථාවක දානීය බලාපොරොත්තු වෙන කෙනාට දීමනාව දෙන්න ඕන. තවත් ඇතැම් අවස්ථාවක කෙනෙක් දීමනාව නෙවෙයි බලාපොරොත්තු වෙන්නේ ප්‍රිය වචනයක්. සමහර සමාජයේ සමහර අය ඉන්නවා කියනවා ඒ අය මොකක්වත් නුදුන්නත් කමක් නැහැ වචනේම මසුරන් වටිනවා කියලා. අර ප්‍රිය වචනය කියලා කියන්නේ දැන් කවුරුත් දන්නවා පරුස වාචා කියලා මෙතන කියුවේ. ඒ පරුස වචනය කනට අමිහිරි වගේ ප්‍රිය වචනය කනට මිහිරි. යාසා වාචා නීලා කන්න සුඛා පේමනීයා හදයංගමා පෝරි බහුජනකන්තා බහුජන මනාපාදී වශයෙන් බුදුරජාන් වහන්සේ අර ප්‍රිය වචනය විස්තර කරලා තිබෙනවා. යම් වචනයක් තිබෙනවා නම් නීලා නිදොස් කන්න සුඛා කනට ප්‍රියයි පේමනීයා ප්‍රේමය ඇති වෙනවා හදයංගමා හෘදය ඇතුළටම යනවා පෝරි පෞරි සભ્યයි බහුජනකන්තා බොහෝ දෙනා ඇදිලා එනවා බහුජන මනාපා බොහෝ දෙනා ප්‍රිය වෙනවා. අන්නේ බඳු වචන. ඒකට අවස්ථානුකූලයේ බඳු වචන. ඇතම් විට වැඩි දෙයක් නෙවෙයි සමාජයේ අම්මේ තාත්තේ අයියා අක්කේ කියන වචනවල පවා ඒ වචනත් එක්කම යන ප්‍රිය හැඟීම. ඒ වගේ ප්‍රිය වචන. ඇතම් කෙනෙක් එහෙම එකක් බලාපොරොත්තු වෙන ප්‍රිය වචන. තේය වජ්ජංච. ඊළඟට අර්ථචර්යාව. තවත් කෙනෙක් ඒ සාමාන්‍ය අවස්ථානුකූල දීමනාව පමණක් නෙවෙයි ප්‍රිය වචනේ පමණක් නෙවෙයි එහෙම නැත්නම් ඊටත් වඩා තමන්ගේ දියුණුව සැලසෙන උපදෙස් අර්ථචරියා කියලා කියන්නේ කෙනෙකුගේ දියුණුව සැලසෙන ඒකට උපදේශ. දැන් මේ කාලේ උපදේශනය කියලා එකකුත් තියෙන්නේ, උපදේශකයෝ තුඟක් ඉන්නේ. අන්න එහෙම තමන්ගේ ආර්ථික හෝ ආධ්‍යාත්මික හෝ දියුණුවට උපදෙස් දීම අර්ථචරියා. අනිත් අයගේ පරාර්ථචරියා කියන අදහස. ඊළඟට සමානාත්මතාව කියලා කියන්නේ දැන් මේ සමාජයේ නානාවිධ කුල බේද පන්ති බේද තිබෙනවා. ඒ නිසාම ඇතැම් අය මාන්නේ නිසා කොන් කිරීම ආදිය වෙනවා. නමුත් බොහෝ දෙනා බලාපොරොත්තු වෙනවා අවස්ථානුකූලව එකට හිඳ ගන්න, එකට ආහාර අනුභව කරන්න, සැප දුක් බෙදා ගන්න. අන්න ඒ විදිහේ සහෝදරත්වය පිළිබඳ හැඟීමක් බොහෝ දෙනා තුළ තිබෙනවා. ඒකට රුකුල් දෙන කෙනා ප්‍රිය මනාප වෙනවා. ඉතින් අවස්ථානුකූලව කළ යුත්තක් සමානාත්මතාව කියලා කියන්නේ ඒ අවස්ථානුකූල අන්න සමානාත්මතාව. අර ભેද අමතක කරලා යම්කිසි උපේක්ෂාවක් හිතේ ඇති කරගෙන ඒ අය පිළිබඳව සාමාන්‍ය මානව සහෝදරත්වය සිහිපත් කරගෙන අවස්ථානුකූලව එක සමානව සැලකීම. ඉතින් මෙන්න මේ කාරණා ප්‍රකාශ කිරීමේදී බුදුරජාන් වහන්සේ මෙතන මෞපියන් ගැන සඳහන් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද අපි කවුරුත් අහලා තියෙනවා ධර්මයේ මෞපියන් හඳුන්වලා තියෙන්නේ බ්‍රහ්මාති මාතා පිතරෝ ආදී වශයෙන්. බ්‍රහ්මීන් හැටියට හඳුන්වලා තිබෙන්නේ සතර බ්‍රහ්ම විහරණය පුරුදු කරන අය හැටියට. ඒකට අපිට වැඩි පුරුදු සතර බ්‍රහ්ම විහරණය මෞපියන් දරුවන් පිළිබඳව සතර බ්‍රහ්ම විහරණය වඩන අය හැටියටයි. නමුත් මෙතෙන් ප්‍රකාශ කරනවා මේ කියාපු දාන, පෙය්‍ය වජ්ජ, දානීය ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාව කියන ධර්ම මමක් හෝ පියෙක් පුරුදු කරන්නේ නැත්නම් ඒ අයට දරුවන්ගේ ගරු බොහොමෙන් ලැබෙන්නේ නැත කියලා. ඒ තුලින් අපිට හිතා ගන්න පුළුවන් මේ කියන ධර්ම හතරට යටින් තිබෙන්නේ ආකල්පයක් වශයෙන් තිබෙන්නේ මෛත්‍රී, කරුණා, මුදිතා, උපේක්ෂා කියන ගුණයි. කෙලින්ම මෙතන සඳහන් නුණා. කොටිම කියතොත් ඒ සතර බ්‍රහ්ම විහරණේ ප්‍රතිරාවයක් නැගෙනවා මෙන්න මේ කියාපු දානීය ප්‍රිය වචනේ අර්ථචර්යාව සමානාත්ම තුලින්. ඒක අපි තේරුම් ගන්න උත්සාහ කරමු. දැන් විශේෂයෙන්ම මමක් දරුවකු පිළිබඳව කරන මෙලොවට බිහි වුණාට පස්සේ කරන ටික අපි හිතලා බැලුවොත් ඒ දානේ ආරම්භෙන්නේ අර කවුරුත් දන්නවා ලේකේ කළපෝනවා කියලා. ඒ මෞකිරි දීමෙන්ම ආරම්භෙන ඒ දානේ දරුවා වෙනුවෙන් ඊළඟට මමත් පියාත් තමන්ගේ කාලය, ධනය, ශ්‍රමය වැය කරමින් සෙනෙහස මේ පැත්තට යොමු කරමින් දරුවකු ඇති දැඩි කරන හැටි. ඉතින් ඒක ඒ ටික තමයි ධර්මයේ සඳහන් වෙන්නේ මෞපියන් පිළිබඳව බුද්ධ වචනය වශයෙන් ආපාදක අපෝසක ඉමස්ස ලෝකස්ස දස්සේතාරෝ. මෞපියන් තමාව ඇති කළා, දැඩි කළා, ඊළඟට මේ ලෝකය පෙන්눔 කළා, හඳුන්වා දුන්නා. ඔය විදිහට ඒ දරුවකු ඇති දැඩි කිරීම සඳහා කාලය, ධනය, ශ්‍රමය ආදීන් මෞපියන් කරන පරිත්‍යාගයයි දානෙ හැටියට බැලුවොත්. ඊළඟට ප්‍රිය වචනය. ඉතින් කවුරුත් දන්නවා මව්පියන් දරුවන් කෙරෙහි තිබෙන ස්නේහය නිසා දැන් ওই දරුණ ඇලවිලි ආදී බලනකොට කොයිතරම් සෙනෙහසකින්ද අඬන දරුවෙකු පරක් කරන්නේ. තව ටිකක් වැඩුණාට පස්සේ සමහර විට දඟකාර අවදීදී මමක් පාවිච්චි කරන සමහර විට දැඩි වචන. නමුත් ඒ කරුණාවෙන් ඒවා පාවිච්චි කරන හැටියටයි අපි කල්පනා කරන්න ඕනේ. ඒ ස්නේහයම එතන කරුණාවට හැරෙනවා. ඊළඟට ඒ කරුණාන්විත වචනය බැලු බැලමට දැඩි උනත් ඒක ඇතුලේ තිබෙන්නේ අර දරුවාගේ ආරක්ෂාව සැලසීම. ඒක නිසා ඒ කරුණාව අන්න අර ප්‍රිය වචනය සාමාන්‍ය අපි කියන හිතන ප්‍රිය ස්වરૂපය පමණක් නොවේ අවස්ථානුකූලව දැඩි වචනය පවා ප්‍රිය වචනයක් වෙනවා. ඒ දරුවාගේ සුභ සිද්ධිය තකා කර ඒ වචනය යෙදු නිසා අවස්ථානුකූලව. ඉතින් ඒ අතින් මව්පියන් දෙන ඒ කුඩා අවධියේදී දරුණ ඇලවිල්ල පමණක් නොවේ දඟකාර අවධියේදී හික්ම වීම සඳහා මව්පියන් යොදන වචනේ අපි සලකන්ට ඕන ප්‍රිය වචනේ හැටියට. ඊළඟට අත්‍යචරියාව කියලා කියන්නේ මව්පියන් මේ දරුවන්ගේ යහපත තකා කවුරුත් දන්නවා ශිල්ප ශාස්ත්‍රය ඉගැන්වීම, ඊළඟට හොඳ නරක කියා දීම, ඒකයි අර පුබ්බාචරියාති උච්චරේ පූර්වාචාර්යයන් වහන්සේලා කියලා කියන්නේ. ඒ විදිහට ඊළඟට දරුවන් සමාජයේ ස්වශක්තියෙන් නැගී සිටිය හැකි තත්වයකට මව්පියන් පුදුමන්දමේ පිහිටක් දරුවන්ට ලබා දෙනවා. අන්න අර්ථචර්යාව, හිත වැඩ කැමැති වීම. ඒ වගේම ඊළඟට අවසාන වශයෙන් තියෙන සමානාත්මතාව සමාහයට තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්. දැන් අපි සමාන්තර වශයෙන් දැක්ුවා දානය කියන එකට මෛත්‍රිය, ප්‍රිය වචනයට කරුණාව, අර්ථචර්යාවට එතකොට මුදිතාව. මොනවද දැන් කිව්වා? අර්ථචර්යාව තියෙන්නේ දරුවෙකුගේ හැදී වැඩීම පිළිබඳව මුදිතාවක්, ලොකු සතුටක් මව්පියන්ට තිබෙනවා. අසල්වාසීන්ගේ හැදීම් වැඩීම් ගැන සමහර විට ඊර්ෂාව තිබුණා, තමන්ගේ දරුවන් ගැන මුදිතාවක් තිබෙන සතුටු වීමක් තියෙනවා. අනේ හොඳයි, දැන් ඒ අයට කොච්චර හරියනව නම් හොඳයි කියන. ඔන්න ඊළඟට සමානාත්මතාව තුල තියෙන්නේ අපිට ඒකට එකතු කරන්න වෙන උපේක්ෂාව. කොහොමද උපේක්ෂාව මතුවෙන්නේ? අපිට හිතා ගන්න පුළුවන් දැන් සාමාන්‍යයෙන් දරුවන් වැඩිහිටි තත්ත්වයටපත් වුණාට පස්සේ මව්පියන් ඒ තමන්ගේ දායාදයේ පවරා දීම, ඒ වගේම ඒ වගකීම් ආයතනයක් නම් ඒවායේ ඔය ආයතනවල ඔය අයිතිකාරයෝ පුත්‍රයෝ කියලා දාන අවස්ථාවක් තියෙනුනේ. ඒ වගේම නොයෙකුත් විදිහේ තමන්ගේ වතු පිටි ආදිය බෙදා හදා දෙනවා. ඒ වගේම තවත් දුරට හිතනවා නම් සාමාන්‍යයෙන් දරුවන් මව්පියන්ට කරන අප උපස්ථානියම දරුවන් රෝගී වූ බැරි වූ අවස්ථාවක මව්පියන් උපේක්ෂාවෙන් යුක්තව සමානාත්මතාවකින් යුක්තව ඒ කටයුතු දරුවන් වෙනුවෙන් කරනවා. අන්න ඒකයි සමානාත්මතාව අවස්ථානුකූලව ඒක කළ යුතු දෙයක්. ඉතින් ඒ අපිට ඒ අනුව අපිට හිතා ගන්න පුළුවන් අර සතර බ්‍රහ්ම විහරණයක් මෙන්න මේ කියාපු සතර සංග්‍රහ වස්තු යට තිබෙනවා කියලා. ඊළඟට දී කිව්වේ අපි අර පෞලේ සම්බන්ධතාව පිළිබඳවයි. නමුත් අපි දන්නවා දැන් සිගාලෝ ආදි සූත්‍රවල කියවෙනවා උතුරු දිසාවන මිත්‍රයින් ඔවුනවුන්ට සත්කාර කරන්නේ ඔය කියාපු සතර සංග්‍රහ වස්තුන්ගෙන් බව. දානීය ප්‍රිය වචනේ අර්ථචෛරාව සමානාත්මතාව කියන කාරණාවලින් හය දිසාවක් ගැන කියන තැන සිගාලෝ ආදි සූත්‍රයේ තමන්ගේ හිතමිතුරන් තමයි උතුරු දිසාව. ඒ උතුරු දිසාවට නමස්කාර කරනවා වගේ ඒ උතුරු දිසාවට පිහිට වෙන්නේ ඔන්න ඔය හතර බ්‍රහ්ම විහරණය. ඊළාට කෙලින්ම මේ සමාජයේට මේව බලපාන හැටියට ආකාරය බුදුරජාණන් වහන්සේ ඊටාත්ම පිරිසිදුව දක්වල තිබෙනවා එක තැනක. දැන් ඒත දග්ග වර්ගය කියලා ධර්මයේ සඳහන් වෙන කොටසක් ගිහි පැවිදි ශ්‍රාවකයන්ගේ විශේෂ ශක්තියින් හැකියාවන් අනුව ඒත දග්ග තනතුර දෙනවා. මේ අංශයෙන් මොහු ප්‍රධානයි කියලා. එබඳු ඒ තැනක සඳහන් වෙනවා සතර සංග්‍රහ වස්තුන්ගෙන් පිරිසකට සංග්‍රහ කරන මගේ ශ්‍රාවක උපාසකයන් අතර හත්ත ගාලයක අග්‍රයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවා. ඒ වගේම මේ සජ්ජියකුත් සඳහන් වෙන ධර්මයේ ඔන්න එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ අලවුනුවර අග්ගාලව චෛත්‍යයේ වැඩ ඉන්න වෙලාවේදී හත්ත ගාලයක උපාසකතුමා, මේ හත්ත ගාලයක කියන්නේ අනාගාමි උපාසකතුමේ බුද්ධ කාලයේ සිට ශ්‍රේෂ්ඨ උපාසකයෙක් මාර්ගඵල අවබෝධය කළ අනාගාමි තත්ත්වයට පැමිණි කෙනෙක්. ඒ හත්ත කාලයක උපාසකතුමා එනවා 500ක් පිරිසක් එක්ක බුදුරජාණන් වහන්සේ දකින්න. ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පස්සේ ඉඳගත්තාම බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ආලවක ඔබේ පිරිස බොහොම මහත්, බොහොම විශාලයිනේ. කොහොමද ඔය තරම් විශාල පිරිසකට සංග්‍රහ කරන්නේ? ඔන්න එතකොට හත්ත කාලයක උපාසකතුමා කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ, ඔබ වහන්සේ යම් සතර සංග්‍රහ වස්තුවක් ප්‍රකාශ කළ තිබෙනවා නම් සංග්‍රහ වස්තු හතරක් අන්නේ සංග්‍රහ වස්තුන් ගෙනුයි මම මේ පිරිසට සංග්‍රහ කරන්නේ. මේ පිරිසෙන් යම් කෙනෙකුට දානය අවශ්‍ය නම්, දිය යුත්තක් අවශ්‍ය නම්, අපි හිතමු සමහර විට ඒ රැකී රක්ෂා ආදිය පිළිබඳව ගොවි තැනට ඕන උපකරණ හෝ ඒවා, මිල මුදල් හෝ ඒවා, යම් යම් අවස්ථානුකූලව යම් යම් දේවල් දීම, ඒ බලාපොරොත්තු වෙන කෙනාට දානය බලාපොරොත්තු වෙන කෙනාට මම දානය දෙනවා. ඒ වගේම ඇතම් කෙනෙක් ප්‍රිය වචනය බලාපොරොත්තු වෙනවා නම් ඒක නුවණින් සලකලා එයාට ප්‍රිය වචනයෙන් මම සංග්‍රහ කරනවා. අන්න එතකොට පිරිසක් අතර අර විදියට අර අම්මා තාත්තා ආදි වශයෙන් මේ ප්‍රිය වචනයෙන් කතා කරනකොට ඒ අයගේ හිත මෘදු වෙනවා, මෘදු මොළක් බව. ඒක ඉතින් අවංකවම කළ යුත්තක්. ඊළඟට දක්වනවා යම් කෙනෙක් බලාපොරොත්තු වෙනවා නම් ඒ අයගේ දියුණුව පිළිබඳව උපදෙස් ඒකත් මම දෙනවා අත්‍යචාරිය. ඒ වගේම අවස්ථානුකූලව මම සමානාත්මතාවයෙන් බලාපොරොත්තු වෙන එකට ඉඳගෙන ආහාර ගැනීම යම් යම් අවස්ථාවල සමානාත්මතාව ඒකත් මම ඒ සමානාත්මතාවයෙන් ඒ අයට සංග්‍රහ කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සාදු සාදු කියලා බොහොම හොඳයි ආලවක. ওই විදිහට තමයි අතීතේත් යම් කෙනෙක් පිරිසකට සංග්‍රහ කරා නම් ඔන්නේ සතර සංග්‍රහ වස්තු වලින්මයි. අනාගතයේත් යම් කෙනෙක් පිරිසකට විශාල පිරිසකට සංග්‍රහ කරනවා නම් ඒත් ওই සතර සංග්‍රහ වස්තුයි. වර්තමානයේ ඔය සතර සංග්‍රහ වස්තු වෙනුයි පිරිසකට සංග්‍රහ කළ යුත්තේ කියලා ඊනාට හත් කාලයක උපාසකතුමා පිරිසත් එක්ක නැගිටලා ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ විශේෂ ප්‍රශංසාත්මක වාක්‍යයක් ප්‍රකාශයක් කරන සංඝයා වහන්සේලාට මහණෙනි මේ හත් කාලයක උපාසක තැන ආශ්චර්ය අද්භූත ධර්ම 8කින් සමන්විත හැටියට හිතා ගන්න කියලා. මොනවද 8? එයින් 7ක් මේ කවුරුත් දන්නවා. ආර්ය ධන හැටියට දක්වන සප්තාර්ය ධනයයි, සද්ධා, සීල, සද්ධා ධනං සීල, හිරි, ඔත්තප්ප. සද්ධාව කියන එක කවුරුත් දන්නවා. සීලය තුනුවන් කෙරෙහි සද්ධාව, සීලය හිරි කියලා කියන්නේ පවට ලැජ්ජාව. ඔත්තප්ප කියන්නේ පවට බය, පාපයට බය. සද්ධාව ඊළඟට දෙවෙනුව සීලය, ඊළඟට හිරි කියලා කියන ඒ පවට ලැජ්ජාව, ඊළඟට පවට බය, ඊළඟට බහුසුත බව. බහුසුත ඊළඟට කියනවා අහත් කාලයක බහුසුතයි. ඊළඟට ත්‍යාග සීලී, අන්න පරිත්‍යාග සීලී. ඊළඟට ප්‍රඥාව, ආර්ය බුද්ධලෙක් නිසා ප්‍රඥාවනුත් තියෙනවා. අවසාන වශයෙන් දක්වන අල්පේච්ඡයි, අත්ථ කාලයක අල්පේච්ඡයි. අනන අල්පේච්ඡතාවට හා සම්බන්ධයි අර සමානාත්මතාවය. ඒ අවස්ථාවේ තමන්ගේ ලුකුකම අමතක කරලා අවස්ථානුකූලව සමානාත්මතාවක් දක්වනවා. ඉතින් ඔන්න ඔය විදිහට ඒ පිරිසකට සංග්‍රහ කිරීම පිළිබඳ ප්‍රවෘත්තිය ධර්මයේ සඳහන් වෙනවා. ඒ වගේම තවත් වැදගත් ඉතාමත්ම ගැඹුරු සූත්‍රයක්, ගැඹුරු කියලා කියන්න පුළුවන් එක්තරා ප්‍රමාණයකින්, බුදුරජාණන් වහන්සේ මේ කියන සතර සංග්‍රහ වස්තුම නිවනට නැඹුරු කරලා දක්වලා තිබෙනවා. ඒ කොහොමද? ඔන්න එක් අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා, මහණෙනි ලෝකයේ තිබෙනවා බල හතරක්. මොනවද බල හතර? පඤ්ඤා බලං, විරිය බලං, අනවජ්‍ය බලං, සංඝහ බලං කියලා. ප්‍රඥා බලය, වීරිය බලය, අනවජ්‍ය බලය කියලා කියන්නේ නිර්වද්‍යතාව පිළිබඳ, ඒකත් ශක්තියක් හැටියට බලයක්. ඊළඟට සංඝහ බලං. අන්න එතකොට සංඝහ බලං කියන්නේ අර සංග්‍රහ වස්තුමයි. ඔන්න ඊළඟට එක එකක් විග්‍රහ කරනවා. මොකද්ද පඤ්ඤා බලං කියලා කියන්නේ? එතන දීර්ඝ විස්තරයක් අපි කිටි කරලා කිව්වොත්, එතන තෝරන්නේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව කෙනෙක් හඳුනා ගන්නවා මෙන්න මේ දේවල් කුසල්, මේ දේවල් අකුසල්, මේ දේවල් සාවද්‍යයි වැරදි සහිතයි, මේ දේවල් නිර්වද්‍යයි, මේ දේවල් කළු ධර්ම, මේ දේවල් සුදු ධර්ම. ඔය විදිහට කළු සුදු අඳුනා ගන්න වගේ ප්‍රඥාවෙන් නුවණින් හොඳ නරක හරියට අඳුනා ගන්න. ඒක තමයි ප්‍රඥා බලය. ඒක ඉතින් ආර්ය පුදුලට අවශ්‍යම තිබෙනවා. ඊළඟට විරිය බලං කියන්නේ අන්නේ යම් ධර්මයන් අඳුනගත්තනම්, හොඳ දේවල් හරි නරක දේවල් හරියට වෙන්ව අඳුනගත්තනම් ඊළඟට කරන්න තියෙන්නේ මොකක්ද? නරක දේවල් ඉවත් කිරීමත්, හොඳ දේවල් ලංකර ගැනීමත්. ඒ සඳහා යොදන වීරියයි එතන වීරිය බලං කියලා දක්වන්නේ. ඉතින් ඔය එතන කෙටියෙන් දක්වනවා අපි කවුරුත් ඔය අහලා තියෙන සතරාකාර සම්ප්‍රදානිය. අර කණින් නුවණින් දැක්ක අකුසල්, එහෙම නැත්නම් වැරදි සහිත දේවල්, කළු ධර්ම දුරු කිරීම සඳහා අර නිරන්තරයෙන් නිතරම වගේ දකින්න ලැබෙන පාඨය, ඡන්දං ජනේති, වායමති, විරියං ආරභති, චිත්තං පග්ගන්නාති, පදහති ආදී වශයෙන් දක්වනවා. ඒ සඳහා ඕනෑකමක් ඇති කරගන්නවා, වීරියක් අරඹනවා, ව්‍යායාමයක් දරනවා, වීරියක් අරඹනවා, සිත දැඩිව පිහිටුවා ගන්නවා, උත්කෘෂ්ඨ ප්‍රයත්නයක් දරනවා. ඔය විදිහට අර නරක දේවල්, අකුසල දේවල් ඉවත් කිරීම සඳහා දැඩි ප්‍රයත්නයක් දරනවා. ඒ වගේම හොඳ දේවල්, කුසල ධර්මයන්ගේ ප්‍රතිලාභය සඳහා, ලබා ගැනීම සඳහා ඒත් ඒ වගේම වීරයක් දරනවා. ඕකයි වීරිය බලය. ඒකත් බලයක්, ශක්තියක්, බල පුළුවන් කාරකම. නරක දේවල් පන්නන්නත්, හොඳ දේවල් ලං කර ගන්නවා. ඉතින් ඒක වීරිය බලයක් හැටියට දක්වනවා. ඊළඟට අනවජ්‍ය බලං, නිර්වද්‍යතාව. ඒක කෙටියෙන් දක්වන්නේ යම් කිසි පුද්ගලයෙක් නිවැරදි කාය වාක් මනෝ කර්මයන් තිබෙනවා. අන්න අර කියාපු ප්‍රයත්නයේ ප්‍රතිඵලයක් හැටියට ඒ තැනැත්තාට තමන්ගේ කය වචනය සිත ඒක ක්‍රියාකාරීත්වය හරි ආකාර පවත්ව ගන්න පුළුවන්. එතකොට අනවජ්‍ය බල කියන්නේ නිවැරදි ජීවිතය, නිවැරදි බල ජීවිතය පිළිබඳ ශක්තිය. සිත කය වචනේ හරියට හරි මාර්ගයේ යෙදවීම. ඔන්න ඊළඟට තියෙනවා සංඝහ බලං. ඒ ටිකක් අමුතු විදිහට ඇතන විග්‍රහ කරන්නේ. සංග්‍රහ බලය කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේ පෙන්눔 කරන්නේ අර සතර සංග්‍රහ වස්තුවමයි. නමුත් ඔන්න විවරණය දෙන්නේ අමුතු විදිහකට. එතෙන්දී බුදුරජාණන් වහන්සේ උත්කෘෂ්ඨ මාර්ථයෙන් මේ හතර දක්වන්නේ. ඒත දක්ගම් භික්කවේ දානානං යදිදං ධම්ම දාන. මහණෙනි දානයන් නතුරෙන් මේකයි අග්‍ර, එනම් ධර්ම දානය. ඊළඟට ප්‍රිය වචනය පිළිබඳව දක්වනවා. ඒත දක්ගම් භික්කවේ පෙය්‍ය වජ්ජානං යදිදං අත්තිකස්ස ඕහිත සූතස්ස සෝතස්ස පුනප්පුනං ධම්මං දීසේ. මොකද්ද ප්‍රිය වචනය කියලා කියන්නේ? අපි ඔය හිතන මිහිරි වචනයම නෙවෙයි, අම්මා තාත්තා කියන එක නෙවෙයි, මෙතන ඊට වඩා ගැඹුරින් දක්වනවා. අත්තිකස්ස ඕහිත සෝතස්ස කියලා කියන්නේ ධර්මයාසනු කැමැති, කන් නමාගෙන සිටින අයට පුනප්පුනං නැවත නැවත ධර්මයේ දේශනා කිරීම තමයි මෙතන ප්‍රිය වචන හැටියට දක්වලා තියෙන්නේ. මොකද ධර්මය තම රසායනයක් ප්‍රිය රස දෙයක් නෑ. ඒකයි කවුරුත් දන්නවනේ, කවුරුත් කියලා කියන්න බෑ. ධර්මය හරියට අඳුනාගත්තු අය දන්නවා ධර්මය තරම් රසවත් දෙයක් නෑ. ධර්මය තරම් ඒක තමයි කියන්නේ සබ්බ දානං ධම්ම දානං දිනාති සබ්බං රසං ධම්ම රසෝ දිනාති. ධම්ම රසේ හැම රසෙම පරදෙනවා. ඒ වගේම ඔය කනට ඒ තරම් රසායන දෙයක් නැති කියලා කියන ධර්මකාමී. ඒක නිසා තමයි අන්න ප්‍රිය වචන නියම ප්‍රිය වචනේ කියන්නේ ධර්මය අසනු කැමැත්තන්ට නැවත නැවත ධර්මයේ දේශනා කිරීම. ඒකයි ප්‍රිය වචනේ සංග්‍රහ කිරීම. ඔන්න ඊළඟට අත්ථචර්යාව. ඒකත් අමුතු විදිහට දක්වන්නේ. මොකද්ද අත්ථචර්යාව? ව්‍යාපාරි දිනු කරගන්න දෙන උපදේශ නෙමෙයි. ඒ උපදේශනේ නෙවෙයි. මෙතන දක්වන්නේ අසද්ධම් සද්ධාය සමාදප්පේති. කියන්නේ සද්ධාව නැති පුද්ගලයෙකු. සද්ධාව නැති පුද්ගලයාට පුද්ගලයා සද්ධාවේ පිහිටුවනවා. සද්ධාවේ සමාදන් කරනවා. නිවේසේති පතිට්ඨාපේති කියන වචනේ යොදනවා. ඒ සද්ධාව නැති පුද්ගලයෙකු තුල සද්ධාව ඇති කරනවා. ඒ සඳහා විශේෂ උත්සාහයක් උදලා සද්ධාවේ පිහිටුවනවා තුන්රුවන් කෙරෙහි. ඊළඟට සීලය නැති තැනැත්තා කෙරෙහි දුස්සීල පුද්ගලයා සීලයෙහි පිහිටුවනවා. ඒකයි අර්ථචර්යාව. ඊළඟට මසුරු පුද්ගලයා ත්‍යාග ගුණයෙහි පිහිටුවනවා. පරිත්‍යාග කිරීම යගේ ඒ පැත්තට යොමු කරනවා ඒ තැනැත්තා. ඊළඟට දුප්පඤ්ඤං ප්‍රඥාව නැති පුද්ගලයා ප්‍රඥාවෙහි පිහිටුවනවා. ඔන්න එතකොට එතන අපිට පේනවා අර්ථචර්යාව කියන එක ලෝකෝත්තර මට්ටමින් දක්වපු බව නිවනට උපකාර වෙන අන්දමින්. ඒකටම ගැළපෙන අන්දමින් ඊළඟට සමානාත්මතාව දක්වන්නේ කොහොමද? අමුතු විදිහකට එතනත් පෙන්නුම් කරන්නේ. සෝතාපන්නස සමානත් සමානත්තු. සවෝවන් පුද්ගලයා සෝවන් පුද්ගලයාට සමානයි. සකදාගාමි පුද්ගලයා සකදාගාමි පුද්ගලයාට සමානයි. අනාගාමි පුද්ගලයා අනාගාමි පුද්ගලයාට සමානයි. අරහත් පුද්ගලයා අරහත් කෙනාට සමානයි. කොහොමද මේක අපි තේරුම් ගන්නේ? මේ මාර්ගඵල මට්ටමට ගත්තට පස්සේ අන්ත දුගියෙක් හෝ වේවා, මහා පඬිතෙක් කුලීනෙක් රජ කෙනෙක් හෝ වේවා, සෝවන් තත්වයට පැමිණෙනා සෝවන් භවින් සමානයි. සකදාගාමි තත්වයට පැමිණෙනා සකදාගාමි භවින් සමානයි. ඕක අනුව තමයි අපිට හිතා ගන්න තියෙන්නේ. දැන් බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල නම් කුල ભેදයක් නැති බව අපි කවුරුත් දන්නවා. ඒක නිසාමයි ඕනෑම කුලයකින් මහාන වුණත් ශ්‍රමණ ශාක්‍ය පුත්‍රය කියලා කියනවා. ශාක්‍ය පුත්‍රය ශ්‍රමණයන්. ශාක්‍ය පුත්‍රය ශ්‍රමණ තත්වයට පත් වෙනවා. ඒ වගේ මෙතනත් අන්න අර මාර්ගඵල අනුව සමානාත්මය මෙතන දක්වලා තිබෙන්නේ. ඒක අර ගැඹුරු අර්ථයකින්. ඉතින් ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්නුම් කරනවා මේ සතර සංග්‍රහ වස්තුම නිවන් කරා යන තාක් කෙනෙකුට උපකාර වෙන බව. ඊළඟට මේකටම අපිට සම්බන්ධ කරන්න පුළුවන් තවත් වටිනා සූත්‍ර තිබෙනවා. දැන් ඔය බුදුරජාණන් වහන්සේ දක්වනවා, දැන් මේක ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් සතර බ්‍රහ්ම විහරණය පටන්ගෙන ඒක ආකල්ප වශයෙන් නැතිව මේ කරන සමාජ සංග්‍රහය එදිනෙදා ජීවිතය යහමඟට ගැනීමට උපකාර වෙන අන්දමට පමණක් නෙවෙයි නිවනට පවා පිරිසක් ඒ පැත්තට නැඹුරු කරන්න උපකාර වෙන බව මේ සතර සංග්‍රහ වස්තු විග්‍රහයෙන් පේනවා. ඊළාට මේ කාලේ අපි කවුරුත් දන්නවා දැන් ඔය බොහොම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ජනප්‍රිය වීගෙන යන විෂයක් තමයි උපදේශනය කියන එක. ඉතින් ඒ කොයි කොයි විදිහේ පාඨමාලා ඔස්සේ උපදේශකයෝ වෙනවද අපි දන්නේ නැහැ. නමුත් මෙන්න මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන සතර සංග්‍රහ වස්තුත් ඒක යට තිබෙන සතර බ්‍රහ්ම විහරණය ගැනත් කල්පනා කරලා බලනකොට බොහෝ දිනකට මේව ආශ්‍රයෙන් අන්න නියම උපදේශකයෙක් වෙන්න, නියම උපදේශණය මොකද්ද කියන හඳුන ගන්න මේව උපකාර වෙනවා. මොකද අර තුලතින් කෙනෙකුට නැත්නම් කෙනෙකුගේ යහපත පිළිබඳ යෙදීමට ඇති ඕනෑකම, එහෙම නැත්නම් අර මෛත්‍රී කරුණා මුදිතා උපේක්ෂා, ඒකම තමයි ඔය කවුරුත් දන්නවා කරණීය සූත්‍රයේ සඳහන් වෙනවා. මෛත්‍රිය ගැන ප්‍රකාශ කරන තැන මාතා යථා නියං පුත්තං ආයුෂායක පුත්ත මනුරක්ඛේ ඒවම්පි සබ්බ භූතේසු මානසං භාවේ අපරිමාණං. එතකොට මවක් යම්සේ තමගේ එකම පුත්‍රයා තමගේ ජීවිතය පරිත්‍යාග කිරීමෙන් හෝ රැක ගන්නවා වගේ, එහෙම නැත්නම් ඒ පමණටම මාත් දරුවෝ කෙනෙක් තිබෙන ඇල්ම වගේ මෛත්‍රිය වගේ අපරිමාණ අප්‍රමාණ වශයෙන් ලෝකයාට එක බිහිදුවන්න කියලා. ඒ ආශ්‍රයෙන් අපිට හිතා ගන්න පුළුවන් මෛත්‍රිය වගේම කරුණාව, මුදිතාව, උපේක්ෂාව. ඒ හැම එකක්ම එකට දක්වන අපමඤ්ඤා කියලා. අප්‍රමාණ වශයෙන් විහිදුවීමෙන් තමයි යන්න මුළු සමාජයම එකට අහු වෙන්නේ. සමාජයෙන්ම නතු කරගන්න පුළුවන් වෙන්නේ. ඉතින් සමාජය කියලා කියන්නේ දැන් මෙතන මේ පිරිසක් කියලා කියපු එකයි. දැන් තිබෙන නම නොයෙකුත් සමාජ ධර්ම වලට වඩා වෙනස් වෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන්නේ ওই විදිය දෙයක්. ඒ වගේම දැන් අපි සාමාන්‍යයෙන් ලෝකයේ සමහර දේවල් අපි ආත්මාර්ථකාමී කියලා සලකනවා. දැන් මෙතන මේ කියන්නේ පරාර්ථ චර්යාව. ඉතින් ඇත්ත වශයෙන්ම බුදුරජාණන් වහන්සේ දක්වනවා, බුදුරජාණන් වහන්සේ අනිත් තැන්වල දක්වන මැදුම් මඟ වගේ මේ ධර්මයේ තිබෙනවා අත්ථිත පරිහිත කියලා. ඒ දෙපැත්තම තමාගේ යහපතත් අනුන්ගේ යහපතත්. දැන් කුසල අකුසල විග්‍රහය පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ යමක් අකුසල වෙන්නේ මොකද? එය තමාගේ පරිහානියටත් හේතු වෙනවා, අනුන්ගේ පරිහානියටත් හේතු වෙනවා. දෙපක්ෂේම පරිහානියට හේතු වෙනවා. ඒව තමයි අකුසල් කියලා කියන්නේ. ලෝභ දෝෂ මොහ ආදී වශයෙන් ඇති වෙන දේවල් ඒවා. දෙපැත්තෙම ඊළඟට අනිත් අතින් බලනකොට දෙපැත්තෙම යහපත සැලසෙන දේවල් තමයි කුසල් කියලා කියන්නේ. දැන් ඊට උඩ බුදුරජාණන් වහන්සේ මේ ප්‍රකාශය තමත් තැනක කෙලින්ම සංඝයා වහන්සේ කෙනෙකුට ප්‍රකාශ කළ තැනක් සඳහන් වෙනවා. සංඝයා වහන්සේ නමක් නම් සඳහන් වෙන්නේ කවුද කියලා ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. භාග්‍යවතුන් වහන්සේ කාටද පඬිතෝ මහාපඤ්ඤෝ කියලා කියන්නේ? පඬිතෝ මහාපඤ්ඤෝ කියලා කියන්නේ මහා ප්‍රඥ පඬිතය කියලා කියන්නේ සුදුසු කාටද කියලා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා යම් කෙනෙක් අර කියාපු විදිහට තමාගේ හිංසාව පිණිස, තමාගේ පරිහානිය පිණිස කටයුතු නොකරද්ද නොසිතයිද, අනුන්ගේ පරිහානිය පිණිස නොසිතයිද, ඒ වෙනුවට තමාගේ හිතසුව පිණිසත් අනුන්ගේ හිතසුව පිණිසත් උභය හිත අත්ථිතං පරහිතං උභය හිතං සබ්බ ලෝක හිතමේව චින්තේති කියලා සඳහන් වෙනවා. එතන වටිනා වාක්‍යයක්. ඔන්න බුදුරජාණන් වහන්සේගේ අචම් කෙනෙක් හිතන්න පුළුවන් මේ බෞද්ධයා කියලා කියන්නේ කොන් වෙලා ඉන්න ආත්මార్థකාමී කෙනෙක් කියලා. නමුත් අන්න අර විදියට බුදුරජාණන් වහන්සේ දක්වන දෙපැත්තම අත්ථිතං පරහිතං උභය හිතං සබ්බ ලෝක හිතමේව චින්තේති. අන්න මහා පඬිත මහා ප්‍රඥ පුරුෂයා බුදුරජාණන් වහන්සේ හඳුන්වන හැටි තමාගේ යහපතත් අනුන්ගේ යහපතත් දෙපක්ෂයේම යහපතත් සබ්බ ලෝක මුළු ලෝකයේම යහපතත් හිතන කෙනෙක් හැටියට දක්වලා තියෙනවා. වඩාත් ප්‍රකට වෙන වටිනා සූත්‍රයක් තව තැනක තිබෙනවා. ඒ පුද්ගල කොටස් හතරකට බුදුරජාණන් වහන්සේ පෙන්වලා අමුතු විදිය විග්‍රහයක් දක්වනවා. දැන් ඔය හිත කියලා කියන්නේ යහපත. ඒ ටික තේරුම් ගත්තනම් ඔන්න ඊළඟට කියනවා බුදුරජාණන් වහන්සේ එක පුද්ගලයෙක් ඉන්නවා පළමිනි පුද්ගලයා තමාගේ යහපත සඳහාවත් අපි සිංහලෙන් කිව්වොත් තමාගේ යහපත සඳහාවත් අනුන්ගේ යහපත සඳහාවත් වැඩ කරන්නේ නැති කෙනා. නේවත්ත හිතන් නොපරහිත දෙපැත්තෙම නැහැ. එයා බුදුරජාණන් වහන්සේ හඳුන්වන්නේ මෙන්න මේ විදිහට යම්සේ මහණෙනි සොහනක තියෙනවනම් අසුචි තැවරුණු ගිනිපෙනෙල්ල ගමට ඒක ලී කෑල්ලක් හැටියට ප්‍රයෝජන ගන්නත් බෑ. කැලේට ලී කෑල්ලක් හැටියට ප්‍රයෝජන ගන්නත් බෑ. අන්න ඒ වගේ මම හඳුන්වනවා අන්න අර කියාපු පුද්ගලයා අත්ත හිතත් නැහැ පර හිතත් නැහැ. තමාගේ යහපත සලකන්නේත් නැහැ අනුගේ හැව ගන්නම දෙයක් නැහැ. ඔන්න පළවෙනි පුද්ගලයා. ඔන්න ඊළඟ දෙවෙනි පුද්ගලයා ඉදිරිපත් කරනවා. දෙවෙනි පුද්ගලයා කවුද? පරහිතාය පටිපන්නෝ නෝ අත්ථිතාය. අනුන්ගේ යහපත සඳහා වැඩ කරනවා නමුත් තමන්ගේ වැඩ යහපත ගැන සැලකන්නේ නැහැ. ඒක කියලා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. ඔන්න ඔය දෙන්න අතරින් ශ්‍රේෂ්ඨයා විශිෂ්ටය හැටියට සැලකන්නේ දෙවෙනි එක. ඒක හිතා ගන්න පුළුවන්නේ. කොහෙත්ම වැඩ නැති පුද්ගලයාත් දෙවෙනියව තියෙන්නේ. අනුන්ගේ යහපත සැලකනවා තමන්ගේ යහපත සැලකන්නේ නැහැ. ඉතින් මේ දෙන්නගෙන් අර දෙවෙනි එක දෙවෙනි කෙනා උසස් බව අපිට පිළිගන්න පුළුවන්. ඔන්න ඊළඟට එනවා කෙනෙකුට හිතන්න හොඳ කාරණයක්. තුන්වෙනි පුද්ගලයා කවුද? අනුන්ගේ යහපත සලකන්නේ නැහැ. තමන්ගේ යහපත සලකනවා. තමන්ගේ යහපත සඳහා වැඩ කරනවා. ඒක ප්‍රකාශ කළ බුදුරජාණන් වහන්සේ ඉන්නේ දැන් තුන් දෙනෙක් හැදිලා නේ මේ තුන් දෙනාගෙන් විශිෂ්ට පුද්ගලයා දෙවෙන්න නෙවෙයි තුන් වෙන්න. අන්න ඒක කෙනෙකුට අභියෝගයක් වෙන්න පුළුවන් මේ කාලේ චින්තනයේ හැටියට. එතකොට දෙවෙන්න කවුද? තමාගේ යහපත සලකන්නේ නැහැ අනුන්ගේ යහපත විතරයි සලකන්නේ. තුන් වෙන්න කවුද? අනුන්ගේ යහපත සලකන්නේ නැහැ තමන්ගේ යහපත පමණයි සලකන්නේ. නමුත් එයා බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ තුන් දෙනාගෙන් විශිෂ්ටය හැටියට. ඒක අපි පස්සේ තේරුම් කරන්න බලමු. ඔන්න ඊළාට හතරවෙනිව දක්වනවා. ඒක නිකන් අමුතුවෙන් විවාදයක් නෑ. හතරවෙනි පුද්ගලයා අනුන්ගේ යහපතත් තමාගේ යහපතත් දෙකම සලකනවා. ඒක නැත්තම් තමයි හතර දෙනාගෙන් විශිෂ්ටය. ඒකට මෙතන බුදුරජාණන් වහන්සේ පුදුම විග්‍රහයක් දීලා තින්නේ. එක්කෙනෙක් ගැන ඉස්සෙල්ලා කෙලින්ම කිව්වා ඊළාට දෙකක් ආවට පස්සේ දෙන්නගෙන් විශිෂ්ටය. තුනක් ආවට පස්සේ තුන් දෙනාගෙන් විශිෂ්ටය. හතරක් ආවට පස්සේ හතරවෙනියා ශ්‍රේෂ්ඨයි. ඉතින් මෙතන සමාවිත සැකයක් ඇති වෙන්න පුළුවන්. ඇයි අර අනුන් ගැන නොහිත තමන්ගේ දියුණුව ගැන හිතන කෙනාට විශිෂ්ට තත්වයේ දැක්ුවේ කියලා. ඒක තේරුම් ගන්න උපකාර වෙන ගාථාවක් තියෙන ධම්මපදයේ. අත්ත දත්තං පරත්තේන බහුනාපිනහාපේ. අත්ත දත්තං අභිඥාය සදත්ත පසුතෝසියා. ඒ කියන්නේ පරාර්ථය සඳහාවත් තමාගේ අර්ථය තමන්ගේ දියුණුව මේ දීර්ඝ සංසාරයේ තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව කැප කරන්න එපා කියලා. අත් දත්තං පරත්තේන බහුනාපිනා. බොහෝ පරාර්ථයේ සඳහාවත් තමාගේ සමාඩ තමා පමණයි ඉන්නේ. තමාගේ හිතසුව විනාශ කරගන්න එපා. අත් දත්තං අභිඥාය සදත්ත පසුතෝසියා. තමාගේ අර්ථය හරියාකාර තමාගේ යහපත හරියාකාර තේරුම් ගන්න ඒකෙහි යෙදෙන්න කියලා. මොකද මේ කියන්නේ? මොකද තමා මඩ ගොඩේ ඉඳගෙන කොහොමද කෙනෙක් මඩ ගොඩින් ගන්නෙ? තමා නරක ප්‍රතිපත්ති වල දැන් අපි හිතමු අනිත් අයට උපකාර වෙන්නේ කියලා අපි පස් පවම කරනවා. සමාජයට උපකාර වෙන්න කියලා අපි ප්‍රාණඝාතය කරනවා, හොරකම කරනවා, අනිකුත් අර කියාපු දේවල් කරනවා, බොරු කියනවා. සමාජයට උපකාර කරනවා. නමුත් අන්තිමට සමාජයත් ආදර්ශයක් නරක ආදර්ශයක් නිසා සමාජයත් පිරිනව ආධ්‍යාත්මික අතින් තමන් ඒකම පිරිනව. නමුත් පිටට පේන්නේ පරාර්ථය හැටියට. අන්න ඒකයි. ඒක නිසා පරාර්ථයට නියම පදනම ආත්මාර්ථයමයි. ආත්මාර්ථය කියලා කිව්වේ අර විදිහේ පටු අදහසක් නෙවෙයි. ඇතුළත ආධ්‍යාත්මික දියුණුවක්. එහෙමයි අපිට හිතා ගන්න තියෙන්නේ. එතකොට අර අත්ත දත්තම් පරත්තේන කියන ගාථාව කෙනෙක් දැකලා සමහර විට ධම්මපදයේ ප්‍රශ්නයක් නගන්නත් පුළුවන්. ඇයි බුදුරජාණන් වහන්සේ මේ හරි ආත්මාර්ථකාමීන්ට නෙමේ දේශනා කළ තියෙන්නේ? ඔන්න මේක ආශ්‍රයෙන් තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ තමාගේ අර ආධ්‍යාත්මික ප්‍රගතිය ගැන අමතක කරලා ලෝකාර්ථය සඳහාය කියලා. දැන් මොකද බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළානේ කුසල් අකුසල් විග්‍රහට අනුව දෙපක්ෂයටම වැඩදායක දේ පමණයි කුසල් වෙන්නේ. එකපක්ෂයකට පමණක් නෙවෙයි. ඉතින් ඒක හරියට තේරුම් ගත්තට පස්සේ යන ආත්මාර්ථය. ඉතින් ඒක අනමුත් අපට අර බුදුරජාන් වහන්සේ පඬිත මහා ප්‍රඥ පුද්ගලයා ගැන කර විග්‍රහයෙන් පේනවා. නියම ඉලක්කය නම් ඒකමයි බුදු කෙනෙක් කරන්නේ. නියම ඉලක්කය නම් අත්හිත පරහිත දෙකම. ඒ මට්ටමින්. ඒ කොයි මට්ටමින් කළත් ඒක ධර්මානුකූල වෙන්න ඕන. ඒ ධර්මානුකූල වෙන්න නම් අන්න අර කියාපු බල හතර. අන්න අපි ඒක ගැන හිතන්න ඕන. අරවට අර සංඝ පඤ්ඤා බලන් කිව්වේ මොකද? දැන් යම් කෙනෙකුට සමාජ සේවයක් කරන්න නම් මොකක් හරි බල පුළුවන්කාරකමක් තිබෙන්නේ මොයි? දැන් අපි හිතන්නේ බොහෝ දෙනාට සමාජ සේවයක් කරන්න බල පුළුවන්කාරකමක් තියෙන්න ඕන. මෙන්න ධර්මානුකූල බල පුළුවන්කාරකම. ප්‍රඥාව තියෙන්න ඕන. හොඳ නරක වටහා ගැනීමට, කුසල අකුසල වටහා ගැනීමට, යුතු අයුතුකම් වටහා ගැනීමට, කළ යුතු නොකළ යුතු දේ වටහා ගැනීම. ඒ බලේ උපකාර ගැනීම, ඒ බල පුළුවන්කාරකම අනුව තමයි ප්‍රශ්නයක් ආවහම උපදේශණය කරන්න. උපදේශකයට අයිති දෙයක් ඒ ප්‍රඥා බලය. ඊළඟට විරිය බලන්. ඒ උපදේශකයා අර නරක දේ ඉවත් කරන්න කොහෙත්ම උනන්දුවක් නැත්නම්, වීරියක් දරන්නේ නැත්නම්, හොඳ දේ ලං කරගන්න වීරියක් දරන්නේ නැත්නම් චරිත ශක්තියෙන් පිරෙනවනම් එයා කරන උපදේශණය මොකද්ද? ස්කුටන්න විරිය බල. ඒ කුසීතය, ඒ විදිහට කුසීත ඇති පුද්ගලයා, කුසීත පුද්ගලයාට ඒ සංග්‍රහයක් කරන්න බෑ. අර විදිහට ලෝක පරාර්ථ චර්යාවේ දන්න බෑ, යෙදෙන්න බෑ. ඊළඟට ඒ වගේම තමයි අනවජ්‍ය බල. නිර්වජ්‍ය ක්‍රියා මාර්ගයක් ඇති තැනැත්ත තමයි. තමන්ගේ චරිතය, ස්වභාවය අර විදිහට යනවනම් ඒ තැනැත්තට බෑ නියම සේවයක් කරන්න. ඊළඟට ඒ වගේම තමයි සංඝ බලං කියන එකේ අර කියාපු ඒවා කිට්ටුවටවත් එන්න බෑ ධර්මානුකූල. මේ එකම ඊම සූත්‍රයේම සඳහන් වෙනවා. ඔන්න ඔය කියාපු බල හතර ඇති ආර්ය පුද්ගලයා, ආර්ය ශ්‍රාවකයා මොනවද බල හතර? පඤ්ඤා බලං, විරිය බලං, අනවජ්‍ය බලං, සංඝ බලං කියන බල හතර ඇති පුද්ගලයා කල්පනා කරන ආකාරය බුදුරජාණන් වහන්සේ දක්වනවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එබඳු ඒ පුද්ගලයාට භය හතරකින් නිදහස් වෙන්න පුළුවන් කියලා. මොනවද භය හතර? භය කියලා අපි පාවිච්චි කරන්නේ අන්තරායම නැත්නම් සාමාන්‍ය කෙනෙක් බය වෙන දේවල්. මොනවද භය හතර? සාමාන්‍ය සමාජයේ ඉන්න පුද්ගලයින්ට එන භය හතරක් උතන තියෙන්නේ. ආජීවික භය. ආජීවික භය කියලා කියන්නේ ජීවිකාව පිළිබඳ බය. රස්සාව නැති වෙයි කියලා බය. ජීවිකාව පිළිබඳ. මේ බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ ආජීවික භය. ඊළඟට දෙවෙනුව දක්වන භය මොකද්ද? අසීලෝක භය. සීලෝක කියලා කියන්නේ ප්‍රශංසා. එතකොට ගර්හාව, නිඳාව පිළිබඳ, ගැරහීම පිළිබඳ බය. මොකක් තියෙනවනේ සමාජගත පුද්ගලයාට? ඊළඟට තුන්වෙනි භය මොකද්ද? පරිසාරජ්‍ය භය. පිසක් මැදට යන්න බය. මොකද කියලා හිතා ගන්න පුළුවන්. පිරිසක් මැදට යන්න බය. ඕකත් බයක් සමාජගත පුද්ගලයාට. තුන්වෙනි භය මොකක්ද? මරණ භය. හතරවෙනි භය දුගති භය. මරුණාට පස්සේ කොහෙද යන්නේ? එතකොට මෙන්න මේ ආර්ය පුද්ගලයා ගැන සඳහන් වෙනවා. ඒ ආර්ය පුද්ගලයාට, ඒ ආර්ය පුද්ගලයා ওই පංච භය සමතික්‍රමණය කරනවා, ඉක්මවනවා කියලා. වෙන එකක් තබා ඒ පුද්ගලයා හිතන ආකාරයත් බුදුරජාන් වහන්සේ දක්වනවා. මෙන්න මෙහෙම හිතනවායි කියලා. මට මේ ජීවිකාවෘත්තිය පිළිබඳ බයක් නැහැ. මොකටද මම ජීවිකාවෘත්තිය පිළිබඳ බයක් ඇති කරගන්නේ? මට තියෙනවා ප්‍රඥා බලය. මට තියෙනවා වීර බලය. මට තියෙනවා අනවජ්‍ය බලය. මට තියෙනවා සංඝහ බලය. කුසීතයයි ඊළඟට එතනම සඳහන් වෙන මේ තාම අර පුද්ගලයා හිතන ආකාරයට කියන්නේ. ප්‍රඥාව නැති කෙනයි ජීවිකාව පිළිබඳ ජීවිකාව නැති වෙයි කියලා බය ඇති කරගන්න ඕනේ. කුසීතයයි ජීවිකාව පිළිබඳ බය ඇති කරගන්න ඕනේ. වැරදි කාය වාක් කර්ම ඇති කෙනායි ජීවිකාව පිළිබඳ බයක් ඇති කරගන්න ඕනේ. පිරිසට සංග්‍රහ නොකරන තැනැත්තයි ජීවිකාව පිළිබඳ බය ඇති කරගන්න. ඒ වගේම ඊළඟට කියවෙනවා අනිත් භය පිළිබඳවත්. මොකටද මම මට නැහැ මේ ගර්හාව නින්දාව පිළිබඳ බය. මොකටද මම බය වෙන්නේ? ගැරහීම නින්දාව පිළිබඳ බය. නින්දාව පිළිබඳව මට තියෙනවා ප්‍රඥා බලය, ඊළඟට වීර්ය බලය, අනවජ්‍ය බලය, සංඝහ බලය. දුෂ්ප්‍රඥා ප්‍රඥාව නැති කෙනායි ඒ ගැරහීම පිළිබඳව නින්දාව පිළිබඳව බය වෙන්න ඕනේ. කුසීතයයි ඒ විදිහට බය වෙන්න ඕනේ. වැරදි කාය වාක් කර්ම තියෙන කෙනායි ඒ විදිහට බය වෙන්න ඕනේ ගැරහීම නින්දාව පිළිබඳව. සංග්‍රහය නොකරන කෙනාටයි. ඒ වගේම සඳහන් වෙනවා පිරිසක් මැදට යාම පිළිබඳව. එතෙන්දිත් ඒ පුද්ගලයා කල්පනා කරන ආකාරය. මම මට බයක් නෑ පිරිසක් මැදට යන්න. මොකද මට තියෙනවා අර කියාපු ප්‍රඥා බලය, වීර බලය, අනවජ්‍ය බලය, සංඝහ බලය. එතෙන්දිත් ආයි ප්‍රකාශ කරනවා ප්‍රඥාව නැති මිනිහයි පිරිසක් මැදට යන්න බය වෙන්න ඕනේ. කුසීතයයි ඒ විදිහට බය වෙන්න ඕනේ. වැරදි කාය වාක් කර්ම ඇති කෙනායි ඒ විදිහට බය වෙන්න ඕනේ. සංග්‍රහය නොකරන අනිත්‍යයට සංග්‍රහ නොකරන කෙනා. ළඟට ඒ විදිහටම සඳහන් වෙනවා මරණ භය පිළිබඳව. මේ ආසෙන් මේ පින්නොන් දුන් හිතා ගන්න පුළුවන්. එතෙන්දිත් කියවෙන්නේ මම මොකටද මරණයට බය වෙන්නේ? ප්‍රඥාව නැති මිනිහයි මරණයට බය වෙන්නේ. වීරිය නැති මිනිහයි, වැරදි ක්‍රියාමාර්ගය ඇති කෙනායි, සංග්‍රහ වස්තුන් නොකරන කෙනායි. ඊළඟට දුගතිය පිළිබඳවත් ඒ විදිහටම. ඉතින් මේක ටිකක් සමාහය විට පටලැවිල්ලක් වෙන්න පුළුවන්. මේ පින්නොන්ට හිතා ගන්න අමාරු වෙන්න පුළුවන්. දැන් අපිට මේක තේරුම් ගන්න වෙන්නේ මෙහෙමයි. දැන් අර කියාපු කායවා කර්මවල අඩුපාඩුකම් තියෙනවනම් ඉස්සෙල්ලා ඇත්ත වශයෙන්ම මේ යුගයේ හැටියට හොඳ මිනිහට තැනක් නැහැ කියන කතාවක් තියෙනුනේ සමාජයේ. කවුරුත් දන්නවා රට යන අතර හැදියට දැන් ඒකනේ වැල යන අතට මැස්ස බඳිනයිනේ වැඩි. ධර්මය අධර්මය ගැන සලකන්නේ නැහැ. වැල යන අතට මැස්ස බඳිනවා ලීසි වැඩේට ආත්මార్థකාමී. නමුත් අන්න බුදුරජාණන් වහන්සේව පෙන්ණුම් කළා දීලා තියෙනවා. ඒ බඳු අයට වැඩි කල් ඉන්නත් බෑ ඒ තත්ත්වවලට. ඉතින් කෙසේ හෝ වේවා මෙතන අන්න අර කියාපු සුසුකන් නැත්නම් ආජීවික භය කියලා කියන්නේ සමාහයට ලොකු රස්සාවක් ලැබෙයි. හිටි ගමන් මේ කාලේ තියෙනෝනේ නානාවිද අල්ලස් දූෂණ ආදී නානාවිද දේවල්. බොහොම බයෙන් ඉන්නේ කොයි වෙලාවේ මේක අහුවෙලා තමන්ගේ තනතුර නැති වෙලාද මාරට බහින්න වේද කියලා. ඒ විදිහේ බයක් නැහැ අන්න අවංක පුද්ගලයාට. අර කියාපු අරුගුණ ධර්මවල පිළිහිටපු පුද්ගලයාට බයක් නැහැ. එතනින් නැති වුණත් වෙන තැනකට යනවා. අමුතු සහතික ඕනේ නැහැ බඳු පුද්ගලයාට. විමසලා බලන එක විතරයි අහවලා කොහොම කෙනෙක්ද කියලා. බොහෝ දිනාව අනිත්‍යයේ සහතික බලාපොරොත්තු වෙනවා. හොඳ ජීවිතයක් ගෙවන කෙනාට සහතික අවශ්‍ය නැහැ. අර හුණගත් එක සිල්සුන්ත ගමන්න වගේ ටිකක් විපරම් කරලා බලනකොට දැන් එක පැත්තකින් අපි කිව්වා හොඳ මිනිහට තැනක් නැහැ කියලා. තව පැත්තකින් අපිට ඇහෙන සමාජයේ වැඩකට මිනිහෙක් නැහැ කියලා. මෙච්චර ජනගහනයක් හිටියත් වැඩකට මිනිහෙක් නැත්තේ මොකද? අවංක මිනිහෙක් නැහැ. යන්ත්‍රවල විශ්වාස තියන්න පුළුවන් යන්ත්‍රයක් ගැන, මේ කාලේ තියෙන යන්ත්‍රයක් ගැන, යකඩ මිනිසුන් ගැන, මිනිසියෙක් ගැන විශ්වාසයක් තියන්න බැරි තරමට ධර්මයෙන් ඉතාමත්ම හීනතත් දෙකට වැටලා තිබෙනවා. අන්න ඒක නිසා අපිට හිතා ගන්න පුළුවන් මේ බුදුරජාණන් වහන්සේ අදත් බුදුරජාණන් වහන්සේ අදත් සත්‍ය බව. එතකොට මේ පුද්ගලයාට අර ජීවිතාව පිළිබඳ බයක් නැති කිව්වේ ඕකයි. එවැනි පුද්ගලයින්ට සමාජයේ කවදත් වෙනක් තිබෙනවා. එතකොට ඒ වගේම තමයි අර ගර්හාව නින්දාව පිළිබඳ මේ කාලේ යහන්න ලැබෙන අල්ලස් දූෂණ ආදී හොඳට වැජමිච්ච හොඳින් ඉහළට ඉහළින්ම වැජමිච්ච පුද්ගලයන් පිළිබඳව හිටි ගමන් ලොකු අපුරෙන් පළ වෙන යම් කිසි ප්‍රවෘත්තියක් ඊට පස්සේ ඉතින් ඒ තැනත්ත කොහේද කියලා නැහැ. අන්න එතකොට අනින් පේනවා අර චරිත ශක්තියේ දුර්වලකම නිසා. ඒක නිසාමයි ඒ තැනත්තට සබාවක් මෙතට යන්න බැරි. පරිසසාරජ්‍ය බය තියෙන එකයි. මොනදන් හිතා ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ අර ආර්ය පුද්ගලයාගේ සිතුම් පැතුම් වචනයට නැගලා ඉදපත් කළේ මොකද කියලා ලෝකයාට පාඩමක් හැටියට. ඒ පුද්ගලයා අර හිතන බය නැතුව මම බය නෑ ඔවට. මම මොකටද බය වෙන්නේ? මට මේ බල තියෙනවා. අන්න එහෙම කියන්න පුළුවන් චරිත ශක්තියක් ඒ පුද්ගලයාට තියෙනවා. අය ආර්ය ශ්‍රාවකයා. එතකොට ජීවිකාව පිළිබඳ බයක් නෑ. නින්දාගරහාව පිළිබඳ බයක් නෑ. පිරිස් මැදට යාමට බයක් නෑ. මරණයට බයක් නෑ. දුගතියට බයක් නෑ. මොනෝකයි අපිට හිතා ගන්න තියෙන්නේ? ඒකම අපි කල්පනා කරලා බලමු. දැන් මෙතන සමහර අපි දැන් කියුවා දැන් මේ කියන්නේ සමාජ සේවය, එහෙම නැත්නම් පරාර්ථය ගැන. මේ කාලේ ඔය සමාජ සේවය ආදී වචන කියන්නේ. මේවා පිළිබඳව අපි කවුරුත් කතා කළාට මොකද? සමාජයේ තියෙන විශාලම පිළිලයක් තමයි ඊර්ෂාව කියන එක. එතකොට ඒකට විරුද්ධ ගුණය තමයි මෙතන මේ කියන මුදිතාව. අර මව්පියන් දරුවෙකුගේ හැටි දැඩි කිරීම පිළිබඳව ඇති කරගන්න එතකොට මුදිතාව කියන වචනය පවා බොහෝ දිනාට පැහැදිලි නැහැ. මුදිතාව කියලා කියන්නේ අනුන්ගේ සැපතේ පිළිබඳව සතුට ඇති කර ගැනීම. නැත්නම් අනුන් සැපතේ සිටිනවා දැකලා
ඒක හරියට තමන් සැපතට පැතුණා වගේ හිතට සතුට වෙන ගතිය. ඒ ගුණය බොහෝ දෙනා තුල අඩුයි. ඒක නිසා සමහර විට පරාර්ථ සේවය කියලා කරනවා. නමුත් අර නූල් සූත්‍ර වගේ බලාපොරොත්තු වෙන්නේ ඒ පුද්ගලයාගෙන් ඒ පුද්ගලයා තමයි යට තබා ගැනීම. ඒ පුද්ගලයාට තනිව නැගී හිටින දෙන්නේ නැහැ. ඊර්ෂාවට හැරෙනවා. අපෙන් කාලා බීලා හැදිච්ච කෙනා මෙයාට කොහොමද මම සමාසනේ දෙන්නේ? ඔනේ ප්‍රශ්නේ එනවා. එතකොට මේ සමානාත්මතාව කතාවත් ඒකම යන්නේ. එතකොට ඊර්ෂාව ඇතිතාක් ඒ කියන දුර්ගුණ ඇතිතාක් අර කියාපු පරහිත සංකල්පය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඇත්ත වශයෙන්ම අර උපදේශකයෙකුට තියෙන්න ඕන. ඔන්න එතකොට අපිට පේනවා අර සතර බ්‍රහ්ම විහරණයත් මෙන්න මේ කියාපු සංග්‍රහ බලයක්. සංග්‍රහ වස්තුන් පිළිබඳ අවබෝධය වගේම ක්‍රියාත්මක වීම. ඒකට යටින් තියෙන්නේ අන්නර විශේෂයෙන්ම සිත පිළිබඳ. දැන් අපි ඔය සතර බ්‍රහ්ම විහරණ ගැන විවරණය කරනකොට බොහෝ අවස්ථාවල දැක්ුවා මේවා පෞලේ මට්ටමින්. දැන් අපි පෞල කියලා කියන්නේ සමාජයේ ඒකකයක්. ඒක නිසාම තමයි බුදුරජාණන් වහන්සේ එතන ප්‍රකාශ කරලා තියෙන්නේ මාතා යථා නියං පුත්තං ආයුසායක පුත්ත මනුරකේ එවම්පි සබ්බ භූතේසු මාන සම්භාවේ අපරිමාණ යම්සේ. ඒක උපමාවක් විතරයි, නිදර්ශනයක් පමණයි. මමක් තමන්ගේ දරුවකු තම ජීවිත පරිත්‍යාගයෙන් රැකගන්නවා වගේ හැම සත්වයා කෙරෙහිම අපරිමාණ අප්‍රමාණ. අන්න ඒක අනුව අපිට හිතා ගන්න පුළුවන්. එතකොට සමාජ සේවකයෙකු අර කියාපු සතර බ්‍රහ්ම වේරණේ මෛත්‍රිය අපරිමාණ වශයෙන් නම් පෞලකට සීමා කළා වැඩෙන ගුණය මුළු මහත් සමාජයටම. මොකද මේ ලෝකයේ බුදුරජාණන් වහන්සේට නම් පේන්නේ අපි මේ කොටු කරගන්නවා ಜಾති වශයෙන් ගෝත්‍ර වශයෙන් ඒ විදිහට කොටු කරගත්තට බුදුරජාණන් වහන්සේ බුදු ඇසට පේන්නේ හරියට මුහුදට ගලාගෙන යන මුහුදට ගසාගෙන යන පිරිසක් වගේ. මේ ඔක්කොම සංසාර සාගරේ ඉන්න සත්වයින්. එතකොට මේ කොයි හෝ වේවා අර නුවණැති ආර්ය පුද්ගලයා අර විදිහට කල්පනා කරනවා ඊශාදීයේ දුර්ගුණවලින් ඉවත් වෙලා හැම දිනාගේම යහපත. ඒක තුල තමන්ගේ ආධ්‍යාත්මික වැඩිවීමක් වෙනවා. ඒකයි ඒවා අපමඤ්ඤා කියලා උසස් ධ්‍යාන තත්ත්ව වශයෙන් පවා දක්වලා තිබෙනවා. ඉතින් මේවා වචන පමණක් නෙවෙයි, කෙනෙක් උත්සාහවත් වෙනවා නම් ක්‍රියාත්මක කරන්න පුළුවන්. මෛත්‍රිය ගැන කවුරුත් ඉතින් අහලා තිබෙනවා. මෛත්‍රී භාවනාව වඩන හැටිත් අපි බොහෝ අවස්ථාවල නානාවිද ඒ ක්‍රම වලින් දක්වලා තිබෙනවා මේ දේශනා ආදීදී. ඉතින් අර කෙටියෙන් සමන් සලකා ගත්තොත් හැම දිනාම සැපයට කැමැති දුකට අකමැති කියන ඒ සංකල්පය මෙතන ධාරණය කරගත්තාට පස්සේ අර සූපත් වේවා වැනි වචනයකින් අපි මේ පටන් ගන්න භාවනාව යම් අවස්ථාවක එක පුද්ගලයෙකුට පමණක් සීමා කළා නෙවෙයි. ඒකම තමයි ඔය ධර්මයේ තිබෙන්නේ දිසාපරණය කියලා තිබෙනවා. ඔය අපමඤ්ඤා කියලා කියන අප්‍රමාණ තත්වයට සිත වැඩිීමේදී අප්‍රමාණ තත්වයට සිත වැඩිීමේදී මෛත්‍රී භාවනාවම ඒක ධර්මයේ දක්වන්නේ ඒකං දිසං ဒုတိယං දිසං තතියං දිසං චතුත්ථං දිසං උද්ධං අදෝ. එක දිසාවක් දෙවෙනි දිසාව තුන්වෙනි දිසාව හතරවෙනි දිසාව ඉහළ පහළ ආදී වශයෙන් මුළු මහත් විශ්වයටම සීමාවක් නොමැතිවම අර ඒ සුවපත් වේවා කියන හැඟීම විහිදුවා හැරීම. සමහර විට කියන සීමා සම්භේද කියලා කිසිම සීමාවක් නැතුව වැටකඩුලි ඉවත් වෙන ආකාරයට. මේ මෛත්‍රිය පිළිබඳව දක්වලා තියෙන වගේම කරුණාව පිළිබඳවත් එහෙම කියලා තියෙනවා. අප්‍රමාණ තත්වයට වඩන්න කියලා. මුදිතාව පිළිබඳවත් එහෙමයි. අර ඊර්ෂාවට එතකොට ඉඩක් නැහැ. ඊර්ෂාව කියලා කියන එක සමාජ පිළිලයක්. පිළිලය කියන එක ගහ කහට ගත්තොත් ගහ විනාශයි. ඒ වගේම තමයි දැනට මේ කවුරුත් දන්නවා දැන් හැම තැනම තනකකාරීත්වය කියලා එකක් තිබෙනවා. ඇත්ත වශයෙන් දක්ෂතාව, නිපුණතාව, කුසලතාව මැනීමට උපකරණයක් හැටියට උපයෝගිතා වටිනා දෙයක් හැටියට අපි සලකනවා විභාග තරඟ ආදී ක්‍රීඩා තරඟේ දහම් පාසල් වල පවා තරඟ තියෙනවා. නමුත් මේ තුලින් ඊටාම සියුම් මන්දමින් ඇති වෙන අර ඊර්ෂ්‍යා ආදී දේවල් ඒවායින් පරිස්සම් වෙන්න ඕන. පරිස්සම් වෙන්න යන අර මුදිතා ආදී ගුණ වලින් එතකොට අපට නැතුව බැරි වගේ පේනවා අර කුසලතාව මැනීම සඳහා. නමුත් කුසලයට දක්ෂයට අන්තිමට ලැබෙන්නේ තෑග්ග නෙවෙයි, ප්‍රශංසාව නෙවෙයි, තමන් එක තනකල අයගේ ද්වේෂය ඊර්ෂ්‍යාව. ඒ නිසාම සමහර විට අකාල මරණය. මේ පින්නතුන හොඳින් දන්නවා. ඒක පදයන් පාසල් මට්ටමට ඇවිල්ලා රැකියා මට්ටමේ තිබුණු එක. අනිත් ඒවා ගැන අපි කියන්න ඕනේ නැහැ. ඊට ඉහළ මට්ටම් ගැන රැකියා ආදී දේවල් සමාජයේ විවිධ තරාතිරම් වල තිබුණු එක අධ්‍යාපන ක්ෂේත්‍රයටත් ඇවිල්ලා වැඩියෙන් ලකුණු ගත්තු කෙනා සමහර විට ඒ තමන්ගේම හිතවතුන්ගේ මරණයටපත් වෙනවා. ඒ මිත්‍රයින්ගේ. ඒ විදිහ තත්ත්වයක්. මොකද අර තරඟකාරීත්වය අර අවශ්‍යතාවක් වුණත් සාමාන්‍යයෙන් අපි ලෝකයේ දක්ෂතාව උරගා බැලීමට. ඒ තරගය තුළ අර ඒ දිනෝ කෙනා දිනෝ තැනැත්තා අලුත් ඉලක්කයක් අපට ලෝකයට අලුත් වාර්තාවක් පිහිටුව කෙනෙක් හැටියට සලකලා ප්‍රශංසා කරන්න තෑග්ගක් දෙන්න නැමෙනවා වෙනුවට ඒ මුදිතා ගුණය වෙනුවට ලෝකය තුළ තිබෙන්නේ යා වට්ටලා යා නැති කළා විනාශ කරලා එතෙන්ට පැමිණි. අන්න එතකොට අපි කල්පනා කරන්න ඕනේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ දැක්වූ පරහිත සංකල්පය මේ උපකාර වෙනවා ඇත්ත වශයෙන් මේ මේ කාලේ ওই උපදේශකයන්ට. උපදේශනය කියලා කියන්නේ එකත් වවාගෙන කන රස්සාවක් නොවේ. අන්න අර කියාපු ඇතුළතින් කුසල් ඒකේ ඇති ඇතුළත තියෙන කුසල් ශක්තිය තීපත් කරගෙන ඒකම තමාගේ ආධ්‍යාත්මික දිනුට උපකාර වන හැම දෙයක්ම රැකියාවක් වන මුදලට යටවන යෝගයක උපදේශනයත් රැකියාවක් කරගෙන සමහරු ඒක තුල අර නියම ආකල්පය නැහැ. එතකොට නියම ආකාරයට අන්ධෙක් කොහමද කෙනෙකුට පාර දක්වන්නේ? දැන් මේ පින්නතුන් කවුරුත් අහලා තිබෙනවා බුදුරජාණන් වහන්සේ ලෝකය ගැන කතා කරන තැනක අන්ධයා ඒක ඇස් කන ඇස් දෙකම පේන කෙනා කියලා ওই විදිහට දක්වලා තිබෙනවා. ඒක චක්කු අන්ධෝ ඒක චක්කු දුචක්කු. අන්ධයා කියන්නේ මෙලොව යහපත ගැන අවබෝධිකුත් නැහැ, පරලොව යහපත ගැන අවබෝධිකුත් නැහැ. තමාගේ යහපත දන්නෙත් නැහැ, අනින්ගේ යහපත දන්නෙත් නැහැ. ඒ විදිහට. නමුත් අර මේ එක ඇස් කන තමයි මෙලොව යහපත ගැන පමණක් අදූරදර්ශීව කිටි කාලීන සැලසුම් වලින් මෙලොව යහපත කියන්නේ මොකද්ද? තමන්ගේ දියුණුව, තමන්ගේ ආර්ථික දියුණුව. ඒක අනියම් මාර්ග වලින් හරි ඒක ඇති කර ගැනීම. ඒ කැස් කණාගේ. ඒකොට ඒ කැස් කණාගේ වපර දෘෂ්ටි ආනුව වපර දෘෂ්ටියෙන් කෙනෙකුට පිහිට වෙන්න බෑ. හොඳ නරක වටහාගත්තු මෙලෝ පරලෝ බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළ මේ සංසාර ගමන. යන හිතලා බලනකොට කවුරුත් නොයෙකුත් විදිහේ විවිධ කුලවල ජාතිවල ඒ තැන්වල උපන්නත් මේකම සංසාර ගමනේ දෙන්නේ. ඇතැම් විට සංසාරයේ වුණුන්ට නෑයන් වෙලා සහෝදරයින් වෙලා එකට හිටපු කට්ටිය. ඒ විදිහට අවබෝධයක් ගත්තනම් අන්න එතකොට ඒ තැනට තේරෙනවා මේ කෙනෙක් වට්ටලා ඒ අනිත් ඒ තැනට එීම වැනි දේවල් තමගේ පරිහානියට හේතු වෙන දේවල් බව. ඒක තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න මේ එකස් කණ අන්ධයාට කොහොමත් බෑ එකස් කණාගේ වප්‍රදිෂ්ඨිය අරගෙනවත් බෑ කෙනෙකුට උපදේශනයක් කරන්න. ඒ අනුව අපි හරියාකාර දෙපක්ෂයේම දෙලොවම යහපත සැලසෙන දෙලොව පමණක් නෙවෙයි නිවනත් සැලසෙන. දැන් මෙතන මේ සතර සංග්‍රහ වස්තු බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරලා තිබෙන්නේ මෙලෝ දියුණුවත් පරලෝ දියුණුවත් අවසානයේ නිවනත් සැලසෙන ආකාරයට. අර සතර සංග්‍රහ බල කියන තැනින් අපට අර මාර්ගඵල අනුව සමානාතුන්තාව තීරුවේ අර ලෝකෝත්තර පැත්තෙන්. ඒ අනුව අපි කල්පනා කරන්න ඕනේ. එතකොට මේ සතර සංග්‍රහ වස්තු කියන්නේ මේ ශාසනය ඉතාමත්ම වටිනා. දැන් මේ පින්නතුන් බොහෝ දෙනා ඇතැම් දිනක් සමහර විට අපේ මේ දේශනා ගැන උදාසීන වෙනවත් ඇති හැමදාම නිවන් ගැන කියනවා කියලා. නමුත් ඔන්න නිවනට මඟ තියෙන්නේ මේක මේ කියාපු ක්‍රියාමාර්ග තුලින් බව අපි තේරුම් ගන්න ඕන. අපි මේක වෙන් කරන්න බෑ ධර්මයෙන්. එතකොට මේ සතර සංග්‍රහ වස්තු සතර බ්‍රහ්ම විහරණය තම තමන්ගේ ආධ්‍යාත්මික දියුණුවට වගේම සමාජය කියලා කියන්නේ පුද්ගලයන්ගෙන් වෙන්න ඕන දෙයක් නෙවෙයි. පෞල කියලා කියන්නේ අර ජාතියෙන් සමාජයෙන් වෙන් කරගත්තු දෙයක් නෙවෙයි. ඒක ඒකකයක් හැටියට සැලකුවට කමක් නැහැ. ඒකට මෙතන තියෙන අඩුපාඩුවම තමයි සමාජයට බලපාන්නේ. මෙතන තියෙන දියුණුවම තමයි සමාජයට බලපාන්නේ. ඒ නිසා අපි පුද්ගලයන් වශයෙන් ඒ මෞපියන්ගෙන් ඉගෙනගත්තු ඒ සතර බ්‍රහ්ම විහරණේ මෞපියන් ඇසුරෙන් අඳුනාගත්තු ඒ සතර සංග්‍රහ වස්තු අප අපගේ ජීවිතයට ලං කරගෙන අන්න අර කියාපු අනිත් අයට උපදේශනය දෙන්න කලින් තමන් අර සංග්‍රහ වස්තු වලින් ශක්තිමත් වුණ සංග්‍රහ බල වලින් ශක්තිමත් වුණොත් අන්න එතකොට ඇත්ත වශයෙන්ම තමන්ට පුළුවන් මඩගොඩින් නැගිටලා අනිත් අය ඇත්තේ තත්ත්වයෙන් නැගිටව ගන්න. අපි කල්පනා කරන්න ඕනේ එතකොට මේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කරේ එක දවසින් නිවන් දක්වන්නම නෙවෙයි විවිධ තරාතිරම් වල ඉන්න අය. ඒකයි බුදුරජාණන් වහන්සේ දාන කතාවෙන් ආරම්භ කළේ. දාන කතාවෙන් ආරම්භ කළ අනුපිළිවෙල කතාවේ කියලා කියන්නේ දාන කතා, සීල කතා, සද්ද කතා, දානේ වටිනාකම ඒකවත් කරන්න බැරි කෙනාට ඒකවත් කරන්නයි කියලා. ඊළඟට ඒ අනුව සීලයක් රකින්නේ කියලා දන් දෙනකොටවත් ඒ සීලය රකගන්න. ඊළඟට ඒ අනුව දාන, සීල, සද්ද ඒවා ආනිසංස දක්වලා සද්ද කතා. ඊළඟට කාමයන්ගේ ආදීන ප්‍රමක්‍රමයෙන් ඉන්නේ අය. අර පුරා දරුවන් සෙල්ලම් බඩු වලින් ඉවත් කළා ඉහළට ගන්නවා වගේ අර ඒ ලෝකයා ඒ කියපු ලෞකික මට්ටමින් ඉහළට අරගෙන සතර ආර්ය සත්‍ය දක්වා බුදුරජාණන් වහන්සේ දේශනාවෙන් නිවන් කරාගෙන ගියා. අන්න ඒක අපි කල්පනා කරන්න ඕනේ. එතකොට මේ අවුරුද්ද ආරම්භයේදී මෙන්න මේ කියාපු සතර සංග්‍රහ වස්තුවෙන් පටන් ගන්න මේ ගමන, සතර බ්‍රහ්ම වියෙන් පටන් ගන්න ගමන, යම් අවස්ථාවක නිවන් දක්වාගෙන යාමට මේ දේශනාව තුතකවා වේවා කියලා. එතකොට මෙතෙක් මේ අපි ධර්ම දේශනා ධර්ම ශ්‍රවණයෙන් මේක ආනිසංස ශක්තිය යම් මේ පින්වතුන්ටත් මින් යම් දෙයක් උපකාර වුණා නම් ඒ තමන්ගේ බණ භාවනා ආදියට සිත සමාධිමත් කර ගැනීමට ඒ සියලු ශක්තියන් උපකාර කරගෙන මේ ජීවිතයේදී මුත්‍රාවත් වෙලා කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් බණ භාවනා සාර්ථක කරගෙන සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග බලපති වේදෙන තුමා මහා මහණිවන් සාක්ෂාත් කර ගැනීමට මේ කුසල මේ ධර්ම දේශනාව උපකාරවත් වේවා කියලා ප්‍රාර්ථනා කරන සේම ධර්ම ශ්‍රවණානි ධර්ම දේශනාවේ යානි සංස අනුමෝදන් වීමට බලාපොරොත්තු වෙන හැම දිනක් මේ විශ්වයේ යම් තාක් සත්වයන් සිටිනවා නම් අවීචයේ සිට අප නිරාදක් වා හැම දිනක් මේ වානුමෝදන් වීම තුලින් තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගුණ තුම මහා මහණිවන් නිසා සනසෙත්වා කියලා ප්‍රාර්ථනාවත් කරගෙන මේ ගාථා ඉතාවතා චම්මේහි සම්පතං කුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා ශෝකප්පත්තානි ශෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා ශෝකප්පත්තානි ශෝකා හුන්තු සබ්බේ විපානිනෝ දුක්ඛප්පත්තානි දුක්ඛා භයප්පත්තානි භයා ශෝකප්පත්තානි ශෝකා හුන්තු සබ්බේ විපානිනෝ ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ තූ යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ තූ යාව නිබ්බාන පත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමී බාල සමාගමෝ සතං සමාගමෝ තූ යාව නිබ්බාන පත්තියා සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනාශසතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සබ්බ බුද්ධාං භාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දීවතා සබ්බ සංඝානුභාවේන සදා සුද්ධි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු
ශ්‍රද්ධාවන්ත පින්වතුනි මෙම ධර්මදේශනාව නොමිලයේ පින්නතුන් අතරටපත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්නතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස්කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.